සුපුරුදු පරිදි අදත් සඳා දිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලන වටිනාකමක් ඇති තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී සංජීව එදිරිමාන්නව. සංජීව අයබෝන්.
අයබෝන් සංජීව.
සංජීව, අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු ගෙවි යන සතිය තුළ ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහට ලක්ව තිබූ කාරණයක් තමයි චාව කච්චේරිය සහ මන්නාරම යන ප්‍රදේශවලින් පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ තොගයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අතට පත්වීම. මේ කාරණය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂයේ දේශපාලක්ෂයින් අපි දැක්ක කතාබහ කරනවා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට මේ බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව අපි දැනගන්නට කැමති. මේ මොහොත වන විට, මේ වකවානුව වන විට මේ කාරණය දේශපාලනික වශයෙන් කතාබහට ලක්වන්නේ කොහොමද කියලා සංජීව?
සංජය, දැන් යුද්ධය අවසන් වී වසර හයක කාලයක් ගතව අවසන්, මේ වසර හයක කාලයේ පුරා අවස්ථා ගණනාවකදී මාධ්‍ය වාර්තාවන මට්ටමේ ආයුධ සා ගැනීම අවස්ථා මීට පෙරද අපි අහලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ආරක්ෂක අංශ මගින් ලැබෙන ආරංචිවල හැටියට උතුරේ විවිධ ස්ථානවලින් අවි ආයුධ සොයා ගැනීම, මෙහෙම ආයුධ හමුවීම දිනපතා පවා සිදුවන කාරණාවක් විදිහට තමයි අපි තේරුම් අරගෙන තිබුණේ. අතරම ඒක අපිට එකඟ විය හැකි තැනක්. අපි දන්නවා ලෝකේ ඕනෑම රටක කලාපයක මහා දීර්ඝකාලීන යුද්ධයක අවසානයෙන් පසුව කාලාන්තරයක් තිස්සේ දිගින් දිගටම ඒ යුද්ධයට භාවිත වීම, ඒ යුද්ධය සඳහා භාවිත කිරීම සඳහා සංගවා තබන ලද, යුද්ධය අවසන් වීමෙන් පසුව සංගවා තබන ලද මෙහෙම ආයුධ හමුවීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්. මේ දර්ශනයකට කියනවා නම් හොඳ උදාහරණයක් දෙවන ලෝක යුද්ධය. අදටත් දෙවන ලෝක යුද්ධයට භාවිත කළ බවට සැක කරන අවි ආයුධ ලෝකෙ විවිධ රටවල ඒ යුද භූමි තුළ තාමත් හමු වෙනවා. ඒ සරල සාමාන්‍ය අර්ථයේ සිටද අපට මේ සඳහා ප්‍රවේශයක් ගන්න පුළුවන්. නමුත් දැන් ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසුව පහුගිය කාලයේ සාගත් අවි ආයුධවලට වඩා මේ චාව කච්චේරි සිද්ධිය ඔබ තීරණාත්මක කේන්ද්‍රීය අවධානය දිනාගත් සිදුවීමක් බවට පත් වුණා. සිද්ධිය මෙහෙමයි. චාව කච්චේරි පොලිසියට ඕදුවාවක් ඔත්තුවක් ලැබෙනවා සංජය. චාව කච්චේරි පොලිස් බල ප්‍රදේශයේ තර ස්ථානයක පිහිටි පාළු නිවසක කේරළ ගංජා තොගයක් සංගවා තිබෙනවා කියලා. දැනට ලැබෙන ආරංචිවල විදිහට මේ ගංජා තොගය සංගවා තබන ලද පුද්ගලයාගේ පෙර බිරිඳ විසින් තමයි පොලිසියට මේ ඔත්තුව ලබා දී තිබෙන්නේ. මෙන්න මේ කේරළ ගංජා තොගය අතරඟ ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමේදී තමයි ඒ නිවසේ සංගවා තිබුණු සුයිසයිඩ් ජැකට් එකක්, නැත්නම් මරාගෙන මරණ ඇඳුම් කට්ටලයක් සහ පුපුරණ ද්‍රව්‍ය තවත් විශාල ප්‍රමාණයක්, ඒ වගේම එම බෝම්බ පුපුරීම සඳහා භාවිත කරන බැටරි පැක් ඇතුළු ආයුධ තොගයක් මේ ස්ථානයේ තිබී හමුවන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් ආයුධ සොයා ගැනීමේ සාමාන්‍ය සිද්ධියක් නොවන්නට හේතුවක් තමයි මේක පොළොව යට හංගල තිබුණු, නැත්නම් ඊට පහුදා මන්නාරමෙන් හම් වෙන ලෙඩක් ඇතුළේ සංගවා තිබුණු වගේ මේ පස් හාරලා මඩ ඉවත් කරලා හොයාගන්නා ලද ආයුධ තොගයක් නෙවෙයි. මේක දිවසක් තුළ සංගවා තබන ලද ආයුධ තොගයක්. ඒ වගේම ඒක අබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම විසින් කරන පැහැදිලි කිරීම වල එක තර්කයක් තමයි මේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ බොහොම අලුත් එකක්. ඒ වගේම එක තැනකදී තර්කයක් මත වෙනව සංජය, මේ ආයුධ තොගය ඔතලා තිබුණේ අලුත් පත්තරයක. දැන් මේවා පරණ යුද්ධ කාලේ 2009 පෙර හංගපුවා නම් ඒ පත්තර පිටුවේ දිනේ බලන්නකෝ මේක කවද්ද හැංගුවේ කියලා තීරණය කරන්න පුළුවන්. අන්න ඒ තර්කයේ පවා මෙතන මතු වෙනවා. ඒ වගේම මහාචාර්ය ජීඑල් තීරස් තමයි ඒකබද්ධ විපක්ෂය වෙනුවෙන් මේ ගැන පළවෙනි පැහැදිලි කිරීම කරන්නේ කොළඹදී කැනවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඔහු කියනවා මේවා එකතැනක වැල්ලවත්තට එවීම සඳහා සූදානම් කළ බවට ලියා තිබුණු බවත්, මහාචාර්ය ජීඑල් තීරස්ෙන් කරනාලද මේ කරුණු පැහැදිලි කිරීම සම්බන්ධව ප්‍රශ්න කිරීමට පෙරදා පෙරවරුවේ රහස් පොලිසියටද ජීඑල් තීරස් කැඳවා තිබුණා. ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ප්‍රකාශයේ සටහන් කිරීමෙන් පසු ජීල් පිරිස් නැවත නැවතත් සටහන් කළේ මේක ජාතික ආරක්ෂා පිළිබඳ අපි අපේ යුතුකම ඉටු කිරීමක් විදිහට කළ පැහැදිලි කිරීමක්, මේක හංගන එක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් කියලා තැනදල තමයි ඔවුන් කතා කළේ. ආරක්ෂක ලේකම් කරන හිටියාරච්චි තමයි ආණ්ඩු වෙනුවෙන් මේ පිළිබඳව ආරක්ෂක අංශ සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීම සිද්ධ කළේ. ඔහු විසින් කළ එක වචනයක් ලොකු විවේචනයකට ලක් වෙමින් තියෙනවා සංජය. ඒක තමයි ඔහු එක තැනකදී කියනවා, මේ තැන්තැන් වල තියෙන බඩුමුට්ටු කිහිපයක් හම්බ වෙන එකයි ජාතික ආරක්ෂාව අතර ප්‍රශ්නයක් හෝ සම්බන්ධයක් නැහැ කියලා. දැන් මේ අවි ආයුධ තොගයට බඩුමුට්ටු කියන යෙදුම ආරක්ෂක ලේකම්වරයා විසින් භාවිත කිරීම දැඩි ලෙස විවේචනයට ලක් වුණා. විශේෂයෙන් මන් දුටුවා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා ආරක්ෂක ලේකම්වරයාට, අනුව මේවා බඩුමුට්ටු නම් යුද්ධ කාලේ මේ ආරක්ෂක ලේකම් හිටියා නම් රටට දෙයියන්ගේ පිහිටයි කියලා. මේ පැහැදිලි කිරීමෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා නැවත නිවේදනයක් නිකුත් කරනවා. නිවේදනය වූ සඳහන් කළා මම මේ සිද්ධිය තාම පරිසම් සහගතව හැසිරෙව්වේ සාමාන්‍ය ආණ්ඩුවේ නිලධාරීෙකුට සාමාන්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකුට කටයුතු කළ හැකි විනිවිද භාවයෙන් යුතුව ආරක්ෂක ලේකම්වරයාට විනිවිද භාවය උපරිමයෙන් කටයුතු කරන්න බෑ. ඔහුගේ නිවේදනයක තැනක තිබුණා ඉතාම වැදගත් වචනයක් විනිවිද භාවය අනර්ථකාරී විය හැකි ඒ අනුව තමයි මම මේ සම්බන්ධව කටයුතු කළේ කියලා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳව පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශ කළා. ඔහු ඉදිරි පාර්ලිමේන්තු සභා වාරයේදී මේ උතුරේ නවයාවික ස්වාධීනීමට සම්බන්ධව ප්‍රකාශ කිරීමට සූදානම් බවයි ඔහු විසින් සඳහන් කළේ. ඒක අපත් විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් මේ සිද්ධිය දඩමීමා කර ගනිමින් දේශපාලන වාසිය ලබා ගන්නා බවටයි අග්‍රමාත්‍යවරයා චෝදනා කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මේ සිද්ධිය සැලවුණු තනින් එදින උදෑසනම අග්‍රාමාත්‍යවරයා වෙත දුරස්ත ප්‍රමතුමක් ලබා දීලා මේ පිළිබඳව කරුණු විමසූ බව අග්‍රාමාත්‍යවරයාම නාමයේ පෙර සභාන් කරන උත්සව සභාවේදීම ඔහු විසින්ම සභාන් කරනු ලැබුවා. අප දුටු වෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ පිළිබඳව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන තියෙනවා. නමුත් රට තුළ දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වුණා මේ ශාවකච්ඡේරියෙන් හමු වුණු ආයුධ තුගය.
හොඳයි සංජීව, විශේෂයෙන්ම තවත් දේශපාලනික වශයෙන් කතාබහට ලක්වුණු කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සංචාරයක නිරත වුණා. විශේෂයෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම් හමුවීම තමයි මේ සංචාරයේ මූලික අරමුණ වී තිබුණේ. අපි දැනගන්නට කැමති වැඩිදුර තොරතුරු.
මේක ලොකු සිද්ධියක් බවට පත් වුණේ මේ ජිනීවා කියන වචනෙත් එක්ක. සංජීව, අපි දන්නවා සාමාන්‍යයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලංකාවේ පාර්ලිමේන්තු වංශීවරු තමත පන්ගේ ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කිරීමට යන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක කාලයක් මතකයි හිටපු වංශීවරයෙක්ම දොස්තර ජයලජ්ජාවරතන මහත්තයාටම ලොකු සම්බන්ධකම් තිබුණා. මේ ආයතනයේ සමග ඔහුට තිබුණු යම් යම් ප්‍රශ්න පිළිබඳව විතර දෙවෙනි අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කළා. ආණ්ඩුවෙන් තියෙන විවේචනය තමයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩු කරන කාලේ ජිනීවා සම්බන්ධ මහ භීතිකාවක් තිබුණා. දැන් ඒක ඉවරද? දැන් ඇයි ජිනීවා යන්නේ රටපාවා දෙන්න? ඇයි දැන් ජිනීවා යන්නේ රටට එරෙහිව කේලම් කියන්නේ? ඇයි රටට එරෙහිව ගැටු කියන්නේ ඕගොල්ලෝ ජිනීවා යන්නේ? ඒක තමයි ආණ්ඩුවේ ප්‍රශ්න කිරීම. දැන් මේක එකතැනකදී ජිනීවා මානව හිමිකම් කවුන්සලයයි අන්තර් පාර්ලිමේන්තු සංගමය පටලවා ගන්න තරමටම ලංකාවේ දේශපාලනයේ තාර්කික බුද්ධිමත් භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ජිනීවා නුවරම තමයි අන්තර් පාර්ලිමේන්තු සංගමය පිහිටාති දෙන්නේ. නමුත් අන්තර් පාර්ලිමේන්තු සංගමය ජිනීවා මානව හිමිකම් කවුන්සල අතර කිසිම අන්‍යෝන්‍ය සබඳතාවයක් තියෙන ආයතන දෙකක් නෙවෙයි. උදාහරණයකට කියනවා නම් මේ අන්තර් පාර්ලිමේන්තු සංගමය බිහිවන්න සංගය 1889 කියන්නේ සජාතින්ගේ මානව හිමිකම් කවුන්සලේ තියා UN එකවත් බිහි වෙන්න හිතන්නේවත් නැති කාලෙක 1945 දෙවන ලෝක යුද්ධයේ නිමාවෙන් පසුවයි UN එක බිහිවෙන්නේ. UN එක බිහි වෙලා තවත් වසර ගණනාවකට පසුවයි සජාතින්ගේ මානව හිමිකම් කවුන්සලේ නිර්මාණය වන්නේ. නමුත් මේ ජිනීවා ගමන මෙන්න මේ විදිහට පැටලෙන්නේ සහගත විග්‍රහයකට තමයි රට තුළ ලක් වෙමින් පවතින්නේ. ඒකපත් විපක්ෂය වෙනුවෙන් දැල සලහ පෙරම බඳුරු ගුණවර්ධන සහ උදේ ගම්බම්පිල මේ ගමනට එකතු වූ සිටියා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකතුමේ වහුතරයට අහිමි වීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතා කරන්න වෙනවන කාලය පිළිබඳව තියෙන ප්‍රශ්න, එන මේ කාරණා පිළිබඳව ඔවුන් තමන්ගේ අදහස පැමිණිල්ලක් විදිහට අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඉදිරිපත් කළා. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ හැඩය සරලවම තේරුම් ගන්නවා නම් අන්තර් පාර්ලිමේන්තු සංගමය කියන්නේ ඔබ ඉන්න ඔස්ට්‍රේලියාව දැතුළු, මා ඉන්න ලංකාව දැතුළු, ලෝකයේ සියලු විවස්ථාදායක නැතිනම් පාර්ලිමේන්තුවල පාර්ලිමේන්තු සභිකයන්ගේ එකමුතුවද කියන නම. තවත් සරලව කියනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ මේ බේරුම් කරන කටයුතු පිළිබඳ අධිකරණයේ මූලික ප්‍රාථමික කාර්යභාරය ඉටු කරන ආයතනය පාර්ලිමේන්තු සංගමයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වෙබ්සයිට් එකට ගියත් ඔබට දැක ගන්න පුළුවන් මේ අරමුණ පැහැදිලි කරනවා. ඒ මූලිකම කාර්යභාරය වෙන්නේ මේ ආබිට්‍රේෂන් නැතිනම් අපි කියන්නේ වෘත්තීය සමිතවල නැතිනම් කාර්මික සාමයේ පිළිබඳ අධිකරණ අධ්‍යයනවලදී අපිට මොන ගෙහෙන්නේ මේ බේරුම් කරන්නේ කියලා වචනය. අන්න බේරුම් කරන්නේ තමයි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මූලික කාර්යභාරය. ඒ පිළිබඳ බලපොත්තුවක් ඇතිව තමයි ජිනීවා යන්නේ ඒකාබද්ධ විපක්ෂයේ. නමුත් මේ ජිනීවා ගමන ලංකාවේ දේශපාලන සමිකල මාතෘකාවක් බවටයි තවමත් පත් වෙලා තියෙන්නේ.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන කටයුතු වලට මූලිකත්වය ගෙන කටයුතු කරන කුමාර් ගුණරත්න මහට වසරක සිරදඬුවමක් හිමිවීම ගෙවියන සතියේ අපි දුටු තවත් වැදගත් ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම කුමාර් ගුණරත්න මහට සිදුවන අකටයුතුකම් වලට එරෙහිව, එහෙමත් නැත්නම් අකටයුතුකම් වලින් ඔහුව මුදවා ගැනීමට වරෙක ඕස්ට්‍රේලියානු රජය පවා මැදිහත් වන ආකාරය අපි දුටුවා. අපි දැනගන්නට කැමති සංජීව, කුමාර් ගුණරත්න මහට වසරක සිරදඬුවමක් හිමිවීම පසුපස ඇති කතාවක්.
ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමහරු නායකයයි කියන ඔවුන්ගේ නිල හැඳින්වීමට අනුව ඔහු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකේ කුමාර ගුණරත්නම් පෙරගත කිරීමේ චෝදනාව තමයි ලංකාවේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම. ඔබ දන්නවා ඔහු ඔස්ට්‍රේලියාවේ ප්‍රවැසි භාවයේ සහිත කෙනෙක්. ඔහු අවසාන නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට දින දෙකකට පෙර ආපු අධිකරණ හැමේ විශේෂ ප්‍රකාශයක් කළා. එහිදී කුමාර ගුණරත්නම් විසින් සඳහන් කරනවා ඇයි මං ඔස්ට්‍රේලියාවට යන්නේ, ඇයි එහි ප්‍රවැසි භාවයේ ගන්නේ, ඇයි වෙන නමකින් ඔස්ට්‍රේලියාවේ ප්‍රවැසි භාවය ලබාගෙන වෙනම ජීවත් වෙන්නේ. ඒ පිළිබඳ කුමාර ගුණරත්නම්ගේ පැහැදිලි කිරීම තමයි සංගය ජීවිතේ බේරාගෙන ඉඳිනුවෙන් තිබුණු දේශපාලන තර්ජන වලින් බේරීම වෙනුවෙන් ගත්ත ඉතාම මානසීය උපක්‍රමික ක්‍රමෝපායික තීන්දුවක් කියන තැනින්දලා තමයි ඔහු විසින් මේ කාරණාව පැහැදිලි කරලා තිබුණේ. කෙසේකටත් ගරු අධිකරණයේ පසුගිය 31 වෙනිදා රුපියල් පිළිබඳ නඩුවේ අවසාන තීරණය ප්‍රකාශයට පත් කළා. වසරක සිට දනුමක් රුපියල් 50,000ක දඩ මුදලක්ද සහිතව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පසුවදා දැගන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළා. පුංචිපරලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත වීදුරු කඩාගෙන ඇතුළට ගිහිල්ලා ඒ පිළිබඳ ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කළා. පෙරටුගාමීන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කඩාපනින්න හේතුව තමයි ඔවුන් චෝදනාවක් කරනවා එම දෙපාර්තමේන්තුවට කුමාර ගුණරත්නම් සහෝදරයාට පුරවැසි භාවය ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලුම් පත්‍ර බහර දුන් අවස්ථා කිහිපයකදී ඒ සෑම අවස්ථාවක්ම ඔවුන් විසින් මග හරින ලද බවට පෙරටුගාමීන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට චෝදනා කරනු ලැබුවා. අර මම පෙර සඳහන් කළ කුමාර ගුණරත්නම්ගේ අධිකරණය හමුවේ කළ විශේෂ ප්‍රකාශයේදී පවා ඔහු ගෞරව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා මට ලංකාවේ පුරවැසි භාවය වුමනයි, නමුත් ඒක අධිකරණය විසින් ගත යුතු තීන්දුවක් නොවන බව මට පැහැදිලි, ඒක ලංකා විදේශපාලන අධිකාරිය සතු තීන්දුවක් බව ඔහු එහිදී සඳහන් කළා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කියන්නේ සිය දේශපාලන සහෘදයාගේ දේශපාලන අයිතිය සහ මෙරට පුරවැසි භාවය වෙනුවෙන් අරගලය නතර නොකරන බව.
හොඳයි සංජීව, මේ වත්තල ප්‍රදේශයේ ශාරීරික සුවතා මන්තීරුවක් කඩා දැමීම කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම දැන් මේ ජොගින් ට්‍රක් එකක් කඩා දැමීම මේ තරම් කතාබහට ලක්වන කාරණයක් බවට පත්වන්නේ ඇයි කියන ගැටලුව අපේ අසන්නන්ට තියෙන්න පුළුවන්. සංජීව, දැනගන්නට කැමති වැඩිදුර තොරතුරු?
මම හරි කැමතියි. ඔබ යාන ප්‍රශ්නෙට මේ පෞද්ගලිකව මට තිබුණ ලොකුම ප්‍රශ්නේ ඔන්නෝක. දැන් මේ ජොගින් ට්‍රක් එක කඩපු දවසේම එතන පොඩි උද්ඝෝෂණයක් තිබුණා සංජීව. එතනදී ජෝනවර්ධන ඇමතිවරයාට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිටසක් මෙතන මේ ජොගින් ට්‍රක් එක පාවිච්චි කරන කණ්ඩායමට එකමුතුවක් ඔවුන්ගේම සංවිධානයක් තියෙනවා. සමහර විටක මේ විරෝධතාවයේ ප්‍රබලතාව තීව්‍ර වන්නට හේතුවක් වෙන්න ඇති ඒ මග ඇවිදින අයගේ සංවිධානයක් තිබීම. මේක එදා චෝදනාවක් කළා. ඒ චෝදනාව ගැන ජෝනවර්ධන ඇමතිවරයාගෙන් මාධ්‍ය ප්‍රශ්න කළා. ඒ දවසම ලොකු ලංකාවේ ඊට පසු දාවුද්දීනින් බැහැර ගියා කියන කටයුත්තකට හොකුමම් මේ හවල් ආයතනයකට මේකට අවසර දුන්නා. ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ තවතර තිබ්බා. නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ සම්පිතරණව කැමැතිවරයාගේ මාතෘශි යටතේ සදාවශ්‍ය අනුමැතිය එහෙම ලැබුණා කියලා තමයි ජෝනවර්ධන කැමැතිවරයා මෙහිදී ප්‍රකාශ කරලා තිබුණේ. නමුත් මේ අපිටත් පළවෙනි දවසේ හිතුනේ නෑ මේක තියෙන හැම සභාවකම තියෙන හැම පෞද්ගලික සාකච්ඡාවකම ප්‍රධාන මාතෘකාව බවට පත් වෙයි කියලා. මේක මහා දැනන්තම මාතෘකාව බවට පත් වෙන පහුගිය සතියේ ලංකාවේ මේ චාලකත්වයේ ආයුධ තොගියටත් වඩා වැඩිපුර කතා කළා එකතකින් වත්තල ජොගින් ට්‍රක් එක කඩා ඉවත් කිරීම. එතන මේව පොදු දේපලක් එකවර රාත්‍රියේ ඇවිල්ලා මේක කඩා දැමෙයි කියන ප්‍රශ්නේ. මේ කියන්නේ මේ මිනිස්සු අද උදේ ඇවිදින්න යනවා ඊයර ඇවිල්ලා කවුරු හරි ශරීර සුවතා මන්තිරු ඉවත් කරලා. පෙරේදා ජෝනමරු තුන හැමතිවරා දිවෙනට පැමිණීමෙන් පසු ඔහු සෞඛ්‍ය සාකච්ඡාවක් තිබ්බා. මම තමයි මේකට අවසර දුන්නේ කියලා ඔහු ප්‍රසිද්ධිය කිව්වා. මේක මේ පහුගිය ආණ්ඩුවේ තරම් විධිමත්ව ඉදිකළ මන්තිරුවක් නොවන බවට යම් ප්‍රකාශයක් කරන. නමුත් මේ මන්තිරුව ඉදිකළ ගසිල් රාජපක්ෂ ඇමතිවරයා නම් කිව්වේ මේක ගන්වතුර පාලනය කිරීම ඇතුළු අරමුණු රසක් වෙනුවෙන් ඉදිකළ ශරීර සෝතා මන්තිරුවක් බව. මේක මේ හදිසි රෑවිල්ල කැඩුවා නැත්තම් ඕක ඒ තරම් ලොකු කතාබහක් වෙන්නේ නැහැ කියලා තමයි ජෝනවර්ධන ඇමතිවරයා සඳහන් කළේ. දැන් මේ ශරීර සෝතා මන්තිරුව කඩා ඉවත් කළා. තවත් පහකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. තාමත් මේ පිළිබඳව දිනපතා උද්ඝෝෂණ තියෙනින් මේ ශරීර සෝතා මන්තිරුව භාවිත කළ කණ්ඩායම් විරෝධය පළ කරමින් ඔවුන් දැඩිව ඉල්ලා සිටිනවා කදපු අය විසින්ම මේ මන්තිරුව යළි සකසා දිය යුතු බව.
එවගේම සංජීව කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ කතා බහට ලක්වන කාරණයක් තමයි මේ ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් වූ නිල ප්‍රකාශයක් මේ වනතෙක් නිකුත් වී නැහැ. මේ සඳහා පසුගියදා අත්සන් දස ලක්ෂයක පෙත්සමක් සූදානම් වුණු බව අපිට දැනගන්නට ලැබුණා. දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා.
මේක ඒකබද්ධ විපක්ෂයේ තවත් ප්‍රධාන දේශපාලන සරන් පාටයක්. දැන් මේ සමස්ත කතාව අහගෙන එනකොට මේ සතියේ ඒකබද්ධ විපක්ෂයේ කේන්ද්‍ර කරගත් දේශපාලන සිදුවීම් වලක් තමයි අප දුටුවේ. ඒක සාමාන්‍යයෙන් රටේ සිදුවන සිදුවීම් වල හැඩයේ ස්වභාවය බව අප මෙතනදී තේරුම් ගත යුතුයි. මම ඒ කාරණාවත් ඔබට මතක් කරන්න කැමති. ඒකබද්ධ විපක්ෂයේ සංජය පෙරාතුවම දැනුම් දීලා තිබුණු කාරණාවක් තමයි අපි ඉවසන්නේ මාර්තු 31 වෙනකම් විතරයි. මේ තමයි පළාත් පාලන ඡන්දයේ කල් දැමී හැකි උපරිම තැන. මාර්තු 31 ඉක්මවා යනවා නම් අපි අරගලයකට එනවා කියන කාරණාව ආණ්ඩුවට ඒකබද්ධ විපක්ෂයේ පූර්ව වශයෙන්ම මතක් කරලා තිබුණා. අපි දැක්කා 31 වෙනිදා ලංකාවේ සියලු පළාත් පාලන ඉදිරිපිට ඒකබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයන් විරෝධතා සංවිධානය කරමින් පළාත් පාලන මැතිවරණ ඉල්ලා සිටීමේ මහජන පෙත්සමට අත්සන් දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩපිළිවෙල උණුසුම් ප්‍රයත්නක කරන ආකාරය මැතිවරණ කොමිසම වෙත තමයි මේ පෙත්සම බහර දෙන්නේ. පෙත්සම මගින් ඔවුන් ඉල්ලා සිටිනවා වහාම ඡන්දේ පවත්වන්න. ඒ පිළිබඳ වගකීම මැතිවරණ කොමිසම සතුයි. එසේ නොපවත්වන්නේ නම් මේ අරගලය මෙතකින් නතර නොවි ඉදිරියට යනවා. ඒ අරගලයේ අනාගතයේ සම්බන්ධව සිදුවන ගැටලු වලට ඔබ කොමිසම වගකිව යුතුයි කියන කාරණාව තමයි මේ කණ්ඩායම විසින් විශේෂයෙන් මේ මූලික කාර්යභාරය ඉටු කරන්නේ. පළාත් පාලන මන්ත්‍රී සංසදයේ නැමැති ආයතනය ඔවුන් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට තමන්ගේ පණිවිඩය ලබා දී තිබුණා. ආණ්ඩුව පහුගිය සතියේ මැතිවරණේ කල්යන්නේ ඇයි කියන කාරණාව පැහැදිලි කරමින් හිටියා. පළාත් පාලන සහ පළාත් සභා මාත්‍රේ ෆයිසල් මුස්තාපා මේ ගැන පසුගිය දිනක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවලා මේ ගැන යළි පැහැදිලි කළා. ඔවුන් කියන්නේ මේක ජාතික සංහිඳියාවට පවා බලපාන කාරණාවක්. සීමා නිර්ණය නිවැරදිව සිදුවීම අනිවාර්යෙන් එය නිවැරදිව වගකීමෙන් සිදුවිය යුතුයි. ඒක කටිමුඩි හදිස්සිය කරන්න ගියොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මීට පෙර සිදු කර ඇති සීමා නිර්ණ වාර්තාව පැවති ආණ්ඩුවට වාසි සහගත ලෙස සකස් කළ එකක් බවටයි වර්තමාන ඇමතිවරයා චෝදනා කරන්නේ. නමුත් එකතනකදී මහාචාර්ය සිස්සවිතාරණ ලංකා සම සමාජ පක්ෂයේ නායකයා මම දැක්කා කියනවා පහුගිය ආණ්ඩුව යටතේ පත් කරන ලද කොමිසම විසින් සකස් කළ සීමා නිර්ණ වාර්තාව 2015 ජනවාරි 8 පස්සේ බලයට එන දිනසී ආණ්ඩුවේ පළාත් පාලන ඇමතිවරයා වන කරූ ජයසූරියත් පිළිගත්තා. ඇයි ඒ වාර්තාව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් වන ෆයිසල් මුස්තාපාට පිළිගන්න බැරි කියලා ඔය විදිය තර්ක ගණනාවක් තියෙනවා. කොහොම වුණත් තාම ඡන්දේ පවත්වන දිනයක් ගැන හෝඩුවාවක් නැහැ. ලබන අවුරුද්දට යනවා කියන විශ්වාසය තමයි දැනට වටපිට නිරීක්ෂණය කරද්දී අපිට නම් පේන්නේ.
හොඳයි සංජීව, බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා ලැබෙන සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන තොරතුරු පිළිබඳව මේ ආකාරයෙන් කතා බහ කරන්න. බොහොම ස්තුතියි සංජීව.
බොහොම ස්තුතියි සංජීව. අපි ලබන සතියේ කතා කරමු. SBS. 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 This is SBS Radio.